തിപിനമാനം ഭാവനാ സംബന്ധ പ്രായോഗികാത്തക്കീം ബിതാഗന്ന് മെ അവസ്ഥാവൈ സന്ദഹാ ഇവകീമ മോന ദിനമനാം ഗെറ്റലു ഈ പ്രശ്ന വിമസന്നത് വിലാവ്
ගොඩක් මට හිතුණා මට හිතුණා මට දාවිදේ කරන්න බෑ කියලා. එතකොට මම හිතුවා මේ ගස් වලට හේවන වැටෙන ලොකු ගස් ටික අයින් කරනවා කියලා. ඉතින් මම ඒක ගැන හිතාගෙන කරනකොට ලොකු ගස් කපලා ගලවලා අයින් කරනකොට මට තේරුණා දැන් අපි භාවනා කරනකොට කියන්නේ අපි හිත අපි හිතේ අපි ලොකු වැරදි තියනවා නම් ලොකු අඩුපාඩු තියනනම් ඒවා අයින් කළොත් ඉස්සෙල්ලම් එතකොට අපි හොඳ ගතිගුණ විඩාපුවම අනික් පොඩි පොඩි ඒවා ඉබේම නැති වෙනවා කියලා. මට ඒක තමයි කනකර ගලවන එකේදී මගේ ඒ වෙලාවේ මට හැදිත්ත මේක. ඉතින් ඒක මට දැනුනේ ඒක මොකද්ද කරන්නේ කියලා මම ඒක කරගෙන කරගෙන ගියා.
ඔව් දැන් ඔය මේ බාහිර ලෝකේ දේවල් සිදුවෙනවනේ, ඒ සිදුවෙන මූලධර්මම තමයි අපේ අභ්‍යන්තර ලෝකයේ සිදුවීම් වලටත් මුල් වෙන්නේ. එක මූලධර්ම ටිකක්. දැන් භෞතික මානසික කියා අපි බෙදුවට ඒ න්‍යායන් එකයි. භෞතික න්‍යායන්ම තමයි මානසික න්‍යායන් වෙන්නේ. මානසික න්‍යායන් ටිකම තමයි භෞතික න්‍යායන් වෙන්නේ. ඉතින් මේ කුමාර මහත්මයයි ක්‍රියා භාවනා වේලාවේදී ඒ ලත් වැටහීම බොහොම ප්‍රායෝගිකයි ධර්මානුකූලයි. ඒ තමයි මේ ක්‍රියා භාවනාවේ තිබෙන සුවිශේෂී කාරණය. අප හිතනවා අවබෝධය කියන දේ ලැබෙන්නේ ඇස් වහගෙන හිත එක තැනක තියාගෙන සිටියොත් පමණයි කියලා. එහෙම නෙමෙයි. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ පවා ඉන්පසුවත් අවබෝධය ලැබූ උතුමන් ඒ අවබෝධය ලබාගත් ආකාරය පිළිබඳව කර තිබෙන ප්‍රකාශයන් අනුස්මරණයන් දිහා බලනකොට පේනවා එහෙමම නෙමෙයි. ඒ එහෙම භාවනා කළා ගස් යට වාඩි වෙලා පලක් බැඳගෙන භාවනා කළා. හැබැයි එතනින් භාවනාව ඉවර කළේ නැහැ. ඉන්පස්සේ පිඩුසිඟා වඩිනකොට සමහර විට අමදිනකොට අතුගානකොට පාත්‍රය හෝදනකොට දෙපා දෝවණය කරනකොට මේ විවිධ කටයුතු වලදී අවබෝධය ලැබලා තියෙනවා. ඒ නිසා මේ ක්‍රියා භාවනාව මෙපමණම අවධාරණය කරන්නේ. විශේෂයෙන් මේ සාමාන්‍ය ජීවිත ගත කරන ඇත්තන් විදිහට ඒ සියලුම කටයුතු සදහටම නවත්වා සම්පූර්ණයෙන් නවත්වා මුළුමනින්ම තාපස ජීවිත ගත කරන්න පුළුවන් වෙන්නේ බොහොම ටික දෙනෙකුට. අප වැඩි දෙනෙකුට එහෙම බෑ. ඉතින් එතනදී හිතෙනවා මේ ධර්ම මාර්ගයේ විමුක්ති මාර්ගය අපට අයිති දෙයක් නෙමෙයි. අපට ඒ උරුමේ නෑ. එහෙම නෙමෙයි. ඔය ජීවිතය ඇතුළෙම අවශ්‍ය පෙරලිය කරගන්න පුළුවන්. හැබැයි ඒත් මේ ක්‍රියා භාවනාව පුහුණු වෙන්න ඕනේ. ක්‍රියා භාවනාව කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. මේ අපි කරන ක්‍රියාකාරකම් ධර්මානුකූල හැකින් විග්‍රහ කර ගැනීම සහ එතන අප තුල සිදුවිය යුතු ආකල්ප පෙරලියක් තියෙනවා. වැඩි යුතු කුසලතා ටිකක් තිබෙන ඒවා වඩා ගන්න එක. ඒක පැත්තක්. රතු ගෑම කියන්නේ අතු ගානකොට ඒ සම්පූර්ණ සිහියෙන් වර්තමානයේ සිටිමින් අප පුහුණු වෙනවා නම් අතු ගාන්න ඒ ඉඳලා අතට ගත්ත මොහොතේ සිටිය කෙනා නෙමේ ඉඳලා පසු තබනකොට ඉන්නේ. ඊට වඩා සිහිය ඇති කරගත්ත හිත නිවාගත්ත කරුණාව දිනු කරගත්ත කෙනෙක්. යතු ගෑම කරුණාවෙන් කරන්න ඕන කාර්යයක්. කොයි දෙත් පිඟානක් හේදුවත් කෝපයක් හේදුවත් කරුණාවෙන්. ඒ කෝපේ පිඟාන ඉදල ගැන කරුණාව විතරක් නෙමෙයි. ඒ පාරේ යන්නේ නැණ ගැන කරුණාවෙන්. ඒ කෝපේ පිඟානේ කෑම කන තේබනාය ගැන කරුණාවෙන්. නේ ඒ වැඩ කරන්න ඕනේ. එතකොට එතන කරුණාව, කරුණා භාවනාව. එතන මේ කරුණාව කියන්නේ ප්‍රායෝගික දෙයක්. සිතවිල්ලක් නෙමේ කරුණාව කියන්නේ. ප්‍රායෝගික දෙයක් අපේ කතාවෙන්, ක්‍රියාවෙන් ප්‍රකාශ විය යුතු දෙයක්. ඊළඟට බොහෝ දෙනෙක් ඉන්නේ ආතතිය. වැඩ කරන අය, නොකරන අය හැම දෙනාම ඉන්නේ ආතතිය. එහෙනම් ඒ හිතනවා හැබැයි මේ වැඩ නිසා ආතතිය. වැඩ කරන අය හිතනවා වැඩ කරන නිසා ආතතිය. වැඩ නොකරන අය හිතනවා මේ කරන්න තියෙන වැඩ නිසා ආතතිය. තාම පටන් ගරේ නැහැ. හැබැයි මෙහෙට තියෙන අනිද්දා තියෙන ලබන සතියේ තියෙන ඊළඟ අවුරුද්දේ තියෙන වැඩ මේ කන්දරාව නිසා ආතතිය. ඉතින් හැම දෙනාම ඉන්නේ ආතතිය. ඇත්තටම මේ ආතතිය කියන්නේ මේ වැඩවලට සම්බන්ධ දෙයක් නෙමෙයි. අපේ පාලනයක් නැති අනවශ්‍ය බැරෑරුම් සිතිවිලි නිසා මේ පුංචි දේවල් මහා බරක් විදියට ඔලුවට අරගෙන නිතර නිතර දිවාරෑ මේවා කල්පනා කරමින් ඉන්නවා. ඒතරේ කල්පනාවල් නිසායි ඔලුව බර වෙන්නේ. නැතුව මේ අතින් පයින් කරන වැඩ නිසා නෙමෙයි. ඒ දෑතින් දෙපයින් කරන වැඩ නිසා ඔළුවට කවදාවත් බරක් එන්නේ නැහැ. ඔළුවේ බරගතිය එන්නේ ওই පීඩනය, ආතතිය මොන වචනෙන් කීවත් ඒවා එන්නේ අනවශ්‍ය විදිහට බැරෑරුම්ම දේවල් කල්පනා කරන්න යාම නිසා. ඒතරේ අවශ්‍ය කල්පනාවක් තියෙන ඕනෑම වැඩක් කරන්න බෑ කල්පනා නොකර. හැබැයි ඒට සිතවිල්ලක් දෙකක් තුනක් හතරක් හොඳටම ඇති. ඒ අවශ්‍ය සිතුවිලි දෙක තුනෙන් කල්පනා කළා. ඊට පස්සේ කල්පනාව නවත්තලා ක්‍රියාවයි වැදගත් වෙන්නේ. ඒ පුහුණුවත් ක්‍රියා භාවනාවෙන් ගන්න පුළුවන්. ඔළුව හිස් ක්‍රියා කරන්න කරන්න ඔළුව හිස් වෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. දැන් මේ ඔය එක පැත්තක්නේ. ඊළඟ පැත්ත තමයි මේ කුමාර මහත්තයා මතු කළේ. ද එහෙම කරන අතර එතනින් අපිට ඉගෙන ගන්න යමකුත් තිබෙනවා. මේ වැඩේ කිරීම විතර නෙවෙයි වැඩේ හරියට කරන්නේ කොහොමද ඒත් ඉගෙන ගන්න පුළුවන්. කිසිම දෙයක් පිළිබඳව අප කවුරුවත් කෙලවරටම ඉගෙනගෙන නැහැනේ. හැමදාම කරන දෙයක් වුණත් අතු ගෑම ගත්තත් ඒ මෙපමණ කාලයක් අතු ගෑව විදිහෙන්ට වඩා තවත් හොඳ විදිහකට අතු ගන්න ඉගෙන ගන්න පුළුවන් හැමදාම. ඒ හැමදාම ඉගෙන ගන්න දෙයක් තියෙනවා අපි ඒකට විවෘත වුණොත්. අපතුල තිබෙන නිපුණතාවයන් කුසලතාවයන් තව දියුණු කරගන්න පුළුවන් ඒ ක්‍රියාකාරකම් ගැන. වාහනේ පැදවීමුණත් එහෙමයි, ඉවුම් පිහුණුත් එහෙමයි. හැබැයි ඒ ටික විතරක් ඉගෙන ගැනීම නෙමෙයි, ඒ ක්‍රියාවෙහි දක්ෂ වීමම නෙමෙයි, ඉන් එහාට ගිහිල්ලා ඒ දෙයින් අපට ඉගෙන ගන්න පාඩම් තියෙනවා. අප මෙතෙක් නූගත්, මෙතෙක් දැන නොගත් මේ ජීවිතයේ පිළිබඳ ඇත්ත, තමන් පිළිබඳ සත්‍ය, අපේ හිත ගැන. ද හිත කියන දේ එහෙම දැකලා ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැබැයි මේ මුළු ලෝකෙම කියන්නේ හිත තමයි. ඒ නිසායි කිව්වේ මේ ලෝකයේ සම්බන්ධය කිසියම් වූ මූලධර්මයක් තිබෙනවද, න්‍යායක් තිබෙනවද, ඒ හිතට සම්බන්ධයි. හිතටත් බලපාන ඒ න්‍යායම තමයි. න්‍යාය දෙකක් නැහැ. භෞතික න්‍යායයන් මානසික න්‍යායයන් කියලා න්‍යාය දෙකක් නැහැ. එහේ මේ මනස සම්බන්ධ කරුණු කාරණා අපට වටහා ගන්න පුළුවන් මේ බාහිර ලෝකේ සිදුවන දේ දිහා බැලීමෙන් සහ ඒ බාහිර ලෝකේ කොහොමද වඩාත් යහපත් ලෝකයක් කරන්න කියලා බැලුවොත් ඒ විදිහටම තමයි අපේ හිතත් හදා ගන්න තියෙන්නේ. ඉතින් අත්තරින්ට තියෙන දේ අත්තරින්ට ඕනේ. කොහි තිබ්බත් ගේ ඇතුලේ තිබ්බත් මිදුලේ තිබ්බත් අත්තරින්න තියෙන දේ අත්තරින්ට ඕනේ. හිත ඇතුලේ තිබ්බත් එහෙම තමයි. කොහෙද තියෙන්නේ කියන එක වැදගත් නෑ. ඒ අත්හල යුතු දෙයක් නම් ඉවත් කළ යුතු දෙයක් නම් ඉවත් කරන්න ඕන. සමහර අත්හරින්න දෙන දේවල් හරි ප්‍රබලයි. දීර්ඝ කාලීන පුරුදු තියෙනවා. ඒවට ප්‍රබලයි අත්හරින්න. අපේ ගති වෙලා තියෙනවා. ඒ නිසාම හිතනවා මට නම් වෙනස් වෙන්න බෑ. මෙහෙම තමයි මම. ඉස්කෝලේ යන කාලෙත් මෙහෙමයි, ගෙදරදිත් මෙහෙමයි, රස්සාව කරනකොටත් මෙහෙමයි, විවාහ වුණු අලුතත් මෙහෙමයි, දැනුත් මෙහෙමයි. දැන් මේ විදිහට මේ අප හම්වඩු ගහගත්ත ගති තිබෙනවා. මගේ හැටි මෙහෙමයි කියලා. ඉතින් දෙමව්පියන් උත්සාහ කරනවා ඒව වෙනස් කරන්න, සමහර විට ගුරුවරුන් උත්සාහ කරනවා, යාළුවන් උත්සාහ කරනවා, බිරිඳ සාම්පුරුෂයා උත්සාහ කරනවා, පොලිසිය උසාවිය උත්සාහ කරනවා, මොන කවුරු උත්සාහ කරත් අපහසු දේවල් තියෙනවා. මොකද අපි හිතනවා ඒවා මගේ හැටි, අපේ හැටි. මේ ලෝකේ වෙනස් කරන්න බැරි දෙයක් නැහැ. ඕනම කන්දක් මිටියාවතක් බවට පත් කරන්න පුළුවන්. බැරි නැහැ. ඕනම මිටියාවතක කන්දක් හදන්නත් පුළුවන්. කාන්තාරයක් ගෙම්බිමක් කරන්නත් පුළුවන්. වනාන්තරයක් කාන්තාරයක් කරන්නත් පුළුවන්. මොහොදක් ගොඩ කරන්නත් පුළුවන්. ගොඩබිමක් මොහොදක් කරන්නත් පුළුවන්. බැරි දෙයක් නැහැ. අර භෞතික ලෝකෙ දිහා බැලුවහම පේනවා මේක පුළුවන්. බැරි නැහැ. මේවත් එහෙම තමයි තිබ්බේ. අපි උපදින කොටත් ඒ කන්ද තිබුණා. අපි උපදින කොටත් එතන ඒ මඩගොහරුව තිබුණා. අද වෙනකලුත් තිබුණා. හැබැයි හෙටත් එහෙම තියෙන්න ඕනේ කියන නීතියක් නැහැ. හිතුවට වෙනස් වෙන්නේ නැහැ. ඒක කරන්න ඕනේ. හිතලා කරන්න ඕනේ. නිවැරදි ශිල්පීය ක්‍රමේ හොයාගෙන කොහොමද මේ දේ වෙනස් කරන්නේ? ඉතින් ඒ තාක්ෂණය අපි දැනගන්න ඕනේ. ඒ තාක්ෂණය දැනගත්තොත් පුළුවන්. ඒ උපන් හැටි කියලාවත් අපිට නිදහසට කාරණයක් නෙමෙයි. උපන් හැටි වුණත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ලෝකෙ දිහා බැලුවාම මේ බව පේනවා. ඉතින් අපිට බැරියයි අපිව වෙනස් කරගන්න. රත්තරින්ද තියෙන දේ ඊයේද පෙරේදද ගිය සතියේද පටන් ගත්තේ එකමක් නෑ. අද අත්හරින්න පුළුවන්. අත්හැරීම පටන් ගන්න. පටන් ගන්න තියෙන දේවල් වලින් කල් නොදැමීතුම දේ තමයි අත්හැරීම. උදුරා දැමීතු දේ තියෙනවා. කපා දැමීතු දේ තියෙනවා. සමහර විට බොහොම පුංචි දේවල් පිළිබඳව අපි හරියට සැලකිලිමත් වෙනවා. ඊට වඩා ප්‍රබල දේ නොසලකා හරිනවා. ඒ නිසා ඒ ප්‍රබල තැනකින් පටන් ගත්තාම ලේසි. අප හැම දිනාටම අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. අලුත් කෙනෙක් ඊයේ හිටපු කෙනා නෙමෙයි. අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ සඳහායි ධම තියෙන්නේ. ඒ සඳහායි භාවනාව තිබෙන්නේ. හිතිය කෙනා ඒ විදිහටම ඉන්න නෙමෙයි. තව ටිකක් පොලිෂ් කරගෙන එහෙම ඉන්න නෙමෙයි භාවනාව තියෙන්නේ. අලුත් කෙනෙක් වෙන්න. අලුත් කෙනෙක් නිර්මාණය වෙන්නේ අත්හරින්න ඕනේ ටික අත්හැරියාම. පැල කරගන්න ඕනේ ඒවා පැල කරගත්තාම. වැඩි යුතු දේ වැඩුවාම, දුරු කළ යුතු දේ දුරු කළාම. පුළුවන්. හරි තැනින් පටන් ගත්තොත් පුළුවන්.
මට භාවනා කරනකොට තවත් දැනෙන්නේ දෙයක් තමයි, කියන්නේ ශරීරයේට වේදනාවක් කියන කකුලේ අසල්සල වේදනාවක් කියනවාට ඇත්ත මේක දුකක් නෙවෙයි, වේදනයි. සමහරවිට කකුල ඊතනෝ දැන් දිගහැරියොත් ඒක වේදනාවක් නැති වෙයි කියලා සමහර දෙයක් දිගත්තා දුක. හැබැයි දුක නෙවෙයි. මේ වේදනාව හැමදාම දුකක් නෙවෙයි.
ඔව්, ඒ වේදනාව එකක්, දුක තව එකක්. ඒ වචන දෙකක්ම තියෙනවා. වේදනාව සහ දුක. එතකොට මේ වේදනා වර්ග දෙකක් තිබෙනවා. කායික වේදනා මානසික වේදනා. ඒ මානසික වේදනා ගත්තොත් නම් දුකම තමයි. මානසික චිත්තව ය දුකම තමයි. හැබැයි කායික වේදනා ඕනනම් දුකක් කරගන්න පුළුවන්. ඒ සාමාන්‍ය හිතක් පුහුණු වෙලා තිබෙන්නේ පුරුදු වෙලා තියෙන්නේ ශරීරයට දැනෙන හැම වේදනාවක්ම දුකක් කරගන්න. හිතටත් දුකයි. මොකද හිත දන්නේ නැහැ ශරීරයෙන් පරිබාහිරව සතුටු වෙන්නේ කොහොමද කියලා. හිත පුරුදු වෙලා තියෙන සතුටු වෙන්න පුරුදු වෙලා තියෙන එකම ක්‍රමය මේ ඉන්ද්‍රිය පිනවීම විතරයි. පහසුවෙන් ඉන්නවා, පහසුවෙන් වාඩි වෙලා. ඒ තමයි සතුට. එතකොට එයින් පිට සතුටක් හිතට උපයා ගන්න හිත දැනගෙන නැහැ. ශරීරයට වේදනයි නම් හිතටත් දුකයි. දෙහෙම පුද්ගලයනුත් ඉන්නවනේ. අනිත්‍යයත් එක්ක බද්ධ වෙලා ඉන්නේ අය. තව කෙනෙකුට දුක නම් එයාටත් දුකයි. තව කෙනෙක් අසනීපුනොත් එයාටත් ලෙඩ. තව කෙනෙක් ඇඬුවොත් මෙයාටත් ඇඬෙනවා. ඒතරේ මේ ස්වාධීනත්වයක් නැහැ. ස්වාධීන සතුටක් නැහැ. බද්ධයි. ඔය මේ පිළිල වගේ තවත් එකක් මත යැපෙන්නේ. එතකොට එයා මැරුණොත් මෙයත් මැරෙනවා. දෙයිනි මේ කරුණාව කියන්නේ, ඒනි මේ අනුකම්පාව කියන්නේ. හැබැයි එහෙම පුද්ගලයන් ඉන්නවා. ඒ වගේ මේ හිත බද්ධ වෙලා තියෙන ශරීරයත් එක්ක. ශරීරය ලෙඩ වුණොත් හිත ලෙඩ වෙනවා. ශරීරයේ දුර්වල නම් හිතත් දුර්වලයි. ශරීරයට බඩගිනි නම් ඒ හිතට කිසි දෙයක් කරන්න බෑ. කෑම කන්න නැතුව වෙන කිසි දෙයක් කරන්න බෑ. නිදිමත නම් නිදා ගන්නටම ඕනේ. ඒ හිත නෑ, හිතේ නෑ කිසි ප්‍රබෝධයක්. දැන් මෙහෙම හිතක්, මේ හිත නොදියුණු හිතක්, නොවැඩුණු හිතක්, මොහුකුරා නොගිය හිතක්, ශරීරය මත යැපෙන හිතක්. ශරීරය තමයි මේ හිත පෝෂණය කරන්න ඕනේ කෑම දීලා. හිතට බෑ තමන්ගේ කෑම වේල තමන්ට හොයාගන්න. මේ ශරීරය දුන්නොත් විතරයි හිතට බඩ පිරෙන්නේ. ඉතින් කල්යාණ මිත්‍රවරුනි, දැන් මේ හිත තමා භාවනාවෙන් අපි දිනු කරන්නේ. හිත වුණු කරනවා තමන්ම උපයා ගන්නට. තව කවුරුත් මත යැපෙන්න ඕනේ නැහැ. සතුට පුළුවන් හිතටම උපයා ගන්නට. ඒක ශරීරයේ දෙනකල් බලන් ඉන්න ඕනේ නැහැ. භාවනාවෙන් එන්නේ සිද්ධ වෙන්නේ හිත සතුටටපත් වෙනවා. හිත තැන්පත් වෙනකොට සතුටටපත් වෙනවා. වැරදි නොකරන හිතේ ස්වභාවික සතුට තියෙනවා. දැන් හිත දැනගන්නවා, හිත ඉගෙන ගන්නවා, හිත පුහුණු වෙනවා ටිකෙන් ටික, කෙමෙන් කෙමෙන් තමන්ම පොහසත් වෙනවා. කවුරුවත් හම්බ කරලා දෙන්න ඕනේ. හිතම දන්නවා පොහසත් වෙන්න. එතනදී ශරීරයට ප්‍රශ්න තියෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. බඩගින්න එනවා, පිපාසය එනවා, නිදිමත එනවා, රිදෙනවා. භාවනා කරා කියලා ඒව නැති වෙන්නේ නැහැ. නමුත් හිත අසතුටටපත් වෙන්නේ නැහැ ඒ නිසා. හිතේ සතුට තියෙනවා. එයා වෙනම හම්බ කරගත්ත සතුටක් තියෙනවාද? එයා දුක්පත් වෙන්නේ නැහැ ශරීරයට රිදුනා කියලා. එයා දන්නවා ශරීරයට වේදනයි. ඉතින් අවශ්‍ය නම් එයාට උදව්වක් කරන්නත් පුළුවන්. ওই සතුට කියලා කියන්නේ ස්වභාවික වේදනානාශකයක්. ලෝකේ වේදනානාශක තියෙනවනේ. ඔය බොහොම අහිතකර ප්‍රතිඵල තියෙන අතුරු විපාක තියෙන වේදනානාශක තියෙනවා. ත්‍රාහිතකර විපාක නැහැයි කියලා කියන වේදනානාශකත් ඇති. හැබැයි ලෝකයේ තියෙන ස්වභාවිකම වේදනානාශකේ තමයි සතුට. මානසික ප්‍රීතිය. ඒ තමයි අහිංසකම වේදනානාශකය. හිත සතුටින් පිරීලා තියෙන වෙලාවට ශරීරයටත් පහසුවක්. ඒතර වේදනා තිබුණත් ශරීරයටත් පුළුවන් ටිකක් ඒවා දරාගෙන ඉන්න, ඉවසාගෙන ඉන්න, විඳ දරා ගන්න. හිතට කොහොමත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ තමයි කඩයිම හැරවුම් ලක්ෂය. මේ අපි දුකයි දුකයි කියලා එතෙක් කාලයක් කිව්වේ මේ ශරීරයේ තියෙන ප්‍රශ්නවලට. මේ ජීවිතයේ දුකයි, ලෝකේ දුකයි. මේ කියන්නේ අපි මේ ශරීරයේ තියෙන ප්‍රශ්නවලට. ඒව නෙමෙයි දුක කියන්නේ. ඒව මරණකල් නැති කරන්න බෑ ඔය කියපු ටික. හැබැයි දුක කියලා කියන්නේ ශරීරයේ ප්‍රශ්නයක් තිබ්බත් නැතත් අර බොළඳ හිත, බාල හිත, අපරිණත හිත, මොහු කුරා නොගිය හිත. විඳින දෙයටයි. දැන් පුංචි ළමෙක් කුට බෑ බඩගින්නක් දරා ගන්න. පුංචි ළමෙකුට බෑ, කොහොමත් බෑ. එයාට කියන්නෙත් නෑ ටික ඉවසාගෙන ඉන්න කියලා. පුංචිම දරුවෙකුට, ලදරුවෙකුට, අත දරුවෙකුට, කිරිබොන දරුවෙකුට එයා බඩගින්න කියන වචනේ දන්නෙත් නෑ. හැබැයි අඬනවා. තේලාට කිව්වට ඉවසන්න, ටිකක් ඉවසන්න. එහෙම කියන්නෙත් නෑ. අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නෙත් නෑ කියලා වැඩකුත් නෑ. දරුවෙකුට බෑ ඉවසන්න. ඒ වයසේ දරුවෙකුට ඉවසන්න බෑ. මාස ගානක අවුරුද්දක දෙක දරුවෙකුට බඩගින්නක් ඉවසන්න බෑ. හැම බඩගින්නකටම ඒ දරුවා අඬනවා. අපිත් ඇඬුවා. හැම බඩගින්නකටම ඇඬුවා. එතකොට අපිට දැන් නම් බඩගිනි එන්නේ දාසකට වේල් දෙකක් නැතිනම් තුනක් නෙ වැඩි මොන. හැබැයි පුංචි කාලේ පෑයෙන් පෑයට වගේ බඩගිනි එනවා. ඉතින් ඒනේන වතාවේ අඬනවා. හිතන්න බලන්න, එහෙම තමයි මේ ජීවිතේ පටන් ගත්තේ. පෑයෙන් පෑයට හැම ඇති වෙන හැම බඩගින්නකටම අපි ඇඬුවා. මේ හැම බඩගින්නක්ම අපිට ලොකු දුකක්. සමහර විට තිබුණු එකම දුක ඒක වෙන්නත් පුළුවන්. ඒ පුංචි ළමේ කතා කරොත්, කතා කරන්න පුළුවන් නම් ඒ අත දරුවේ, ඒ දරුවෙක්ගෙන් ඇහුවොත් දුකයිද, මොකද්ද තියෙන දුක? බඩගින්න. වෙන දුක් නෑ දරුවන්ට, බඩගින්න. මේ කිරිතේ හැන්දක්, මේ සැහැන්දක් නැතිකම තමයි මහාම දුක. ඊට වැඩිය දුකක් නෑ. ඒ තමා නොවැඩුණු සිතක ලක්ෂණය. දරාගන්ට බෑ බඩගින්න. හැබැයි දැන් අපි ඊට වඩා එක් පැත්තකින් වැඩිලා වේලක් දෙකක්, සමහර දවසක් දෙකක් වුණත් බඩගින්නක් දරාගෙන ඉන්න පුළුවන් අඬන්නේ නැතුව. ඒ ගැන කංකෙන්දිරි ගන්න නැතුව ඉන්න පුළුවන් හැකියාව ඇති. අප දන්නවා බඩගින්න නෙමේ ජීවිතය කියන්නේ. බඩගින්න නෙමේ දුක කියන්නේ. ඒ තමා කල්යාණ මිත්‍රවරුනි, වැඩුණු මනසක ලක්ෂණය. වැඩුණු මනසක ලක්ෂණය. ඒ ප්‍රශ්න, ඒ උපතේදී ගෙනාව ප්‍රශ්න ටිකක් තියෙනවා ශරීරයේ. ඒවා මැරෙනකල්ම ශරීරයේ තියාගෙන යනවා. ඒවා නැති කරන්න බෑ. ওই බඩගින්න, නිදිමත, පිපාසය, ලෙඩවීම, වෙහෙසටපත් වීම, මේවා නැති කරන්න බෑ. ඒවා උපතින්ම ගෙනාව ලක්ෂණ, කායික ලක්ෂණ ටික. මරණකල් තියෙනවා. දැනෙන්නේ නැති වෙලාව තමයි ගැඹුරු නිින්දෙදි ඔය එකක්වත් දැනෙන්නේ. නිදිමත දැනෙන්නෙත් නැහැ, වෙහෙස දැනෙන්නෙත් නැහැ, ලෙඩ දුක් දැනෙන්නෙත් නැහැ, වේදනා දැනෙන්නෙත් නැහැ, පිපාසය බඩගින්න දැනෙන්නෙත් නැහැ. ගැඹුරු නිින්දෙදි. හැබැයි අනිත් හැම වෙලෙම ওই ප්‍රශ්න දැනෙනවා. දැනුණට මේවා කෙරෙහි අවබෝධයෙන් බලන්න පුළුවන්. හිත දුකටපත් කරගන්නේ නැතිව මේ හුදු කායික වේදනාවක් පමණයි කියන තැන ඉන්න පුළුවන්. එනිසා වේදනාසහගත ශරීරයක් එක්ක කෙනෙකුට හිනා වෙන්න පුළුවන් හැකියාව භාවනාවෙන් ලැබෙනවා. ඒ ලොකු ජයග්‍රහණයක්. ලොකු ජයග්‍රහණ මේ දෙක වෙන් කරගන්න පුළුවන්කම්. බද්ධ වෙලා නැහැ දැන්. පරතරයක් තියෙනවා. හා වෙලා නැහැ. භාවනා සම්බන්ධ තව ප්‍රශ්න තියෙනවද?
ඒක කර්මුණක තියාගන්න බැරුව දුවන කරනත් යන්නේ නෝ. ඒකම
ඔව් ඔය ටික එක කාරණයක් තමයි මම මේ ගැන කලිනුත් කියන්න උත්සාහ කළා. මේ ඔය හිත දුවනවා කියන කාරණේ මේ ඒ පුරුද්දට වෙන්නේ බොහෝ දේවල් අපේ වෙන්නේ පුරුද්දට. තරහ එන්නේත් පුරුද්දට, බය වෙන්නේත් පුරුද්දට. අපි පුරුදු වෙලා තියෙන දේවල් වලටනේ බය වෙන්නේ. කලුවරට බය වෙන්න පුරුදු වෙලා නම් බය වෙනවා. සොහොන් වලට බය වෙන්න පුරුදු වෙලා නම් බය වෙනවා. එතකොට මේ දැන් කටට කෙලුණන්නේත් පුරුද්දට. කොයි දේ බොහෝ දේ වෙන්නේ පුරුද්දට. හිත දුවනවා ඒ ක්‍රියාව වෙන්නේ පුරුද්දට. යම්තා පුරුදු ජීවිතයේ තියෙනවා දේ සියලුම පුරුදු වලට වඩා වඩාත් ඉපැරණිම පුරුද්ද තමයි ඒ මනස දිවීම, හිත දිවීම. දවසක දෙකක පුරුද්දක ප්‍රතිඵලයක් නෙමෙයි. මාසක දෙකකත් නෙමෙයි. අවුරුද්දක නෑ. ඒ නිසා කාරණා දෙකක් මේ මතු වෙන එකක් තමයි ඒ පුරුදුණු කාලයේ දීර්ඝණං දීර්ඝණං ඒ පුරුද්දක් අත්තරින්ට දවසකින් දෙකකින් අමාරුයි කියන එක. එතකොට හිත දිවීම දීර්ඝ කාලීන පුරුද්දක ප්‍රතිඵලයක් නිසා මේ එක දවසක් දෙකක් උත්සාහ කළාට ඒ தත්ත්වේ සම්පූර්ණයෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒට කිසියම් කාලයක් අවශ්‍ය වෙනවා. දෙවෙනි කාරණේ තමයි හිත දිවීම යනු හිතේ හැටි නෙමෙයි. දැන් මේක පැහැදිලිව තේරුම් ගන්න. හිතේ හැටි නෙමෙයි හිතේ පුරුද්ද. හිතේ හැටි කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ. අපිට දැන් මේ පේන්න තියෙන්නේ පුරුදු වෙච්ච දේවල් හිත. ඒ දේවල් හිත කරන්නේ ඉතින් අපි කියනවා මේක තමයි හිතේ හැටි කියලා. හිතේ හැටි දිවීම නොවෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනස් කරගන්න පුළුවන්. ඔය දිවීම හිතේ හැටියක් නම් ඒක වෙනස් කරන්න බෑනේ. හැටි වෙනස් කරන්න බෑ. හිතේ හැටි නෙමෙයි දිවීම. පුරුද්දක්. එතකොට පුරුද්දක් නම් අපිට පුළුවන් ඒ පුරුද්ද අඩු කරගන්න නැති කරන්න අලුත් පුරුද්දක් ඇති කරගන්න ඒ සියලුම සම්භාවිතාවයන් තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඉවසීම. මුල්ම කාරණේ ඉවසීම. ශනික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැරි දේවල් වලින් එකක් තමයි චිත්ත සමාධිය. ඒකාග්‍රතාවය. මේ ශනිකව තත්පරයෙන් දෙකෙන් පැයෙන් දෙකෙන් ඒ සමාධි කියන ඒවා ඒ ඒකාග්‍රතාවයන් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම වෙන්නේ නෑ. සිදුවෙන්නේ ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේ. බලාපොරොත්තුව දැඩි නම් මේ හිත එකඟ කරගන්න තියෙන බලාපොරොත්තුව බොහොම උග්‍ර නම් කොහොමත් හිත එකඟ වෙන්නේ නෑ. එතන සටනක් වාටපත් වෙනවා. භාවනාව සටනක් වෙනවා. මේ සටන් කරලා මේ එකඟතාවයක් ඇති කරගන්න බෑනේ. යටත් කරගන්න පුළුවන් එකඟතාවයක් ඇති වෙන්නේ සටන් කරලා. කවුරු එක සටන් කරන්නේ? විරුද්ධ පාර්ශව එක සටන් කරන්න පුළුවන්නේ. කටින් සටන් කරන්න පුළුවන්, අතින් පයින් පුළුවන්, අවිආයුධ වලින් පුළුවන්. එහෙම සටන් කරොත් යටත් වෙයි. තවදුරටත් ඒ අනිත් පාර්ශවයට සටන් කරන්න බැරි නම් යටත් වෙයි. හැබැයි එකඟ වීමක් නැහැ එතන. යටත් වීමට නෙමෙයි එකඟ වෙනවා කියන්නේ. එකඟතාවයේ anu හදවතින්ම මතුවෙන ලක්ෂණයක්. ඒ බයට නෙමෙයි එකඟ වෙන්නේ. එකඟ වෙන්නේ නැහැ බයට. ඒ බිය නැති වුණු තැනයි ඒකාග්‍රතාවයේ මතුවෙන්නේ. සටන අත්හැරිය තැනයි සමාධිය උපදින්නේ. ඒ නිසා මේ කාරණියත් පැහැදිලිව තේරුම් ගන්න. භාවනාවේ නාමයෙන් සටන් කරන්න යන්න එපා. හිත එකඟ වෙන්න ඕනේ කියන දැඩි බලාපොරොත්තු ඔලුවට අරගෙන එහෙම මේ හටනක් පටන් ගන්න එපා. එහෙම ලොකු බලාපොරොත්තුවක් ඔළුවේ හිර කරගෙන වාඩි වෙන්නත් එපා භාවනාවට. මොකද මෙතන මැජික් නෑ. ඒ වගේම මේ ශනික ප්‍රතිඵල දෙන එහෙම තාක්ෂණිකුත් නෑනේ. එහෙම ස්විච් එකක් දාපු ගමන්ම හලුවර තිබිච්ච තැනක් ආලෝකමත් වෙන, සීතලට තිබුණු තැනක් උණුසුම් වෙන, රස්නෙට තිබුණු තැනක් සීතල වෙන, එහෙම තාක්ෂණයක් නැහැ. ඒ වෙනුවට නොනවතින උත්සාහයක් ගන්න භාවනාවට. ස්විච් දානවා වගේ නෙමෙයි. කියන්නේ මේ ශාලාව ඇතුළට ඇවිල්ලා වාඩි වෙලා ස්විච් එකක් දැම්ම ගමන් හිත එකඟ වීමක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වෙන්නේ නැහැ. අඩුම ගානේ භාවනාවට මේ ශාලාවට එන ගමනත් එන්න සක්මන් භාවනාව අඩුම ගානේ එතනින්වත් පටන් ගන්නෙන්න. මේ ඇවිල්ලා නෙමෙයි පටන් ගන්න. එතනින්ම පටන් ගන්න. තර තමන් ඉන්න කුටියෙන් ආ භවනාවට එනවා. ඒ එන්නේ සක්මණේ. අඩියෙන් අඩිය සිහියෙන් එන්න. තබන තබන පියවරක් පාසා සිහියෙන්. කලබලෙන් නෙමෙයි. හෙමීටෙන්. ඇවිත් සංසුනුව වාඩි වෙන්න. එතර එතනින් එන්න පටන් ගත්ත කෙනා නෙමෙයි ඇවිල්ලා වාඩි වුණේ. ඊට වැඩිය සංසුන් කෙනෙක්. කිසියම් දුරක චිත්ත සමාධියක් තියෙන කෙනෙක්. එහෙම නැතුව මේ කලබලෙන් ඇවිල්ලා මේ ඇතුළෙදි මොකක් හරි ප්‍රාතිහාරියක් වෙයි කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. මෙතන ප්‍රාතිහාරිය නෑ භවනාවේ. ඊළඟට වාඩි වෙලා බලන්න මොකද්ද හිත කරන්නේ. මෙයා මොනවා ගැනද හිත හිතේ ඉන්නේ. ඒ ගැන දැනුවත් වෙන්න. ඒව නවත්තන්න හදන්න එපා. මොනවද මෙයා හිත හිතේ ඉන්නේ. ඒ හිතෙන දෙයට හිතෙන්ද ඉඩ අරින්න. ආ ඔයා මොනවද මේ හිතන්නේ. කල්පනා කරන්නේ. ආ ඒ කල්පනා කළ ඉවර කරන්න. අපි දැන් ආවේ භාවනා කරන්නනේ. ওই වැඩි ඉවර කරන්න. පොඩි කාලයක් දෙන්න හිතට. එතකොට හිත නවත්තනවා. ඒ කල්පනාව එතනින් නවත්තනවා. ඒක දුර දිග ගෙනියන්නේ නැහැ. ඒතර අලුත් කල්පනාව පටන් ගන්නත් නැහැ. තිබුණු කල්පනාව ඉවරයි. ඒ මොහොතේ ඇතිවෙනවා කිසියම් සමාධියක්. අන්න එකඟතාවයක් කියන්නේ ඒකට. දැන් හිත එකඟයි. මොනවටද භාවනාවට. දැන් ඔබට ඕන දේ කරන්න හිතේ එකඟතාවය දෙනවා. මේ ඒකාග්‍රතාව කියන්නේ එහෙම දෙයකට. එහෙම නැතුව මේ මුකුත්ම හිතන්නේ නැතුව හිතක් තියෙනවද දන්නේ නැතුව එහෙම ගල්ුණු ස්වභාවයකට නෙමෙයි ඒකාග්‍රතාව කියන්නේ. හිත ඔබේ කැමැත්තට එකඟ වෙනවා. ඔබ හිතට එකඟ වුණොත් ඉස්සලා අපි අපේ හිතට එකඟ වෙන්න ඕනේ. හිතට විරුද්ධ වෙලා හිතේ ඒකාග්‍රතාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මුලින් කළ යුතු දේ මුලින් කරන්න. අස්වැන්න මුලින් ගන්නට බෑ. මුලින් ඒ පොළව හදන්න ඕනේ. වපුරන්න ඕනේ. රැක බලා ගන්න ඕනේ. වතුර පොර දාන්න ඕනේ. එතකොට අස්වැන්න එයි. අස්වැන්න අපිට අයිති දෙයක් නෙමෙයි. අපිට අයිති වැඩ ටිකක් තියෙනවා කරන්න. ඒ වැඩ ටික නොකර අස්වැන්න බලාගෙන හිටියට අස්වැන්නක් එන්නේ. හිත කලින් භාවනාවේදීත් මා කීවා භාවනා කළත් නැතත් සිතිවිලි එනවා. ඒතර මේ එනේන සිතිවිල්ල ගැන පුරුද්දට හිතන්න පටන් ගන්නවා. දැන් මේ තමයි අපි ওই කියන දුවන හිත, වික්ෂිප්ත හිත, චංචල හිත. දැන් එතනදී අන්න අපේ වගකීමක් අපට වගකීමක් තිබෙනවා. මොකද්ද? පුරුද්දට මේ සිතිවිලිත් එක්ක දුවනවද? කලබල වෙනවද? ඔළුව බර කරගන්නවද? නැත්නම් අපේ විචාරශීලී බුද්ධිය සිහි නුවණ කියන්නේ ඒ සිහි නුවණ පාවිච්චි කරලා තීරණයකට එනවද? මේ මතක් වුණු කාරණේ ගැන මේ වෙලාවේ හිතනවද නැද්ද? තීරණයක් ගන්න. දැන් තීරණයක් ගන්න නැතුව කිසි දෙයක් කරන්න එපා පුරුද්දට. මොනම දෙයක්වත් යන්ත්‍රයක් වගේ වැඩ කරන්න එපා. කරන ඕනෑම දෙයක් කායික වේවා කතා බහින් කරන දෙයක් විතරක් නෙමෙයි මනසින් කරන දේ පවා තමන් විචාරශීලීව ගත්ත තීරණයක් මත පමනක් කරන්න පුහුණු වෙන්න. එහෙම ජීවිතේ තමයි විශිෂ්ටතම ජීවිතේ කියලා ධර්මයේ කියන්නේ. එහෙම සිහිනුවණක් පවත්වා ගන්න පුළුවන් නම් හැම විටම තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ නොනිදා සිටින යම්තාක් නොනිදා සිටිනවා. දැන් නිදාගත්තට පස්සේ අපිට තීරණ ගන්නට බෑනේ. යාවතස්ස විගත මිද්දෝ නොනිදා සිටිනවාද යම්තාක් කාලයක් තිත්තං චරං නිසින්නෝවා සයානෝවා හාන්සි වෙලා හිටියත් ඇවිදිමින් හිටියත් වාඩි වෙලා හිටියත් හිටගෙන හිටියත් මොන ඉරියව්ව හිටියත් නොනිදානම් සිටින්නේ ඒතං සතින් අධිට්ඨෙය සිහිනුවණින් ඉන්න අදිෂ්ඨාන කරගන්න. ඒතර ඒ නිකං ඉඳීමක් නෙමෙයි. ඒතර යම් යම් වැඩ දෙක කරන්න තියෙනවා. කතා කරන්න වෙනවා. බලන්ට වෙනවා, අහන්ට වෙනවා, උත්තර දෙන්න වෙනවා, හිතන්ට වෙනවා. මේ හැම දෙෙම තමන් සිතාමතා කරන්න පුහුණු වෙන්න. මේ දේ කළ යුතුද? ඕනනම් කරන්න. අවශ්‍ය නැත්තම් නොකරෙන්න. පුරුද්ද කියයි කරමු. හිතමු. දුවමු. නෑ, ඉඩ දෙන්න එපා ඔබ වෙනුවෙන් අතීතයට තීරණ ගන්න. අතීත ඇබ්බැහි වීම වලට තීරණ ගන්න ඉඩ දෙන්න එපා. ඔබ තීරණයක් ගන්න. මතක් වුණා. කෙනෙක්ව මතක් වුණා. දැන් එයා ගැන හිතන්න ඕනේද? මේ වෙලාවේ, මෙතන, මේ මොහොතේ. කුමක්ද ප්‍රශ්නේ නොහිතුවා කියා? අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් නොහිතින්නේ ඒ ගැන. මතක් වුණාට කමක් නැහැ. අපි ඒ ගැන හිතන්නේ යන්නේ. එතකොට නවතිනවා. අපි නවතිනවා. ඒ නැවැත්ම තමයි සමාධිය කියන්නේ. එතන දිවීමක් නැහැ. අපි නැවතිලා. ඊළඟට තව කෙනෙක් මතක් වෙනවා. තව දෙයක් මතක් වෙනවා. එතනදිත් මේ ප්‍රශ්නේ අහන්න. දැන් මෙයා ගැන හිතන්න ඕනේද? ඒ වැඩේ ගැන හිතන්න ඕනේද? ඔසිතිය යුතු දේවල් වෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේ හිතන්න ඕනේද? නැහැ. ඒතර අපි නවතිනවා. සිතීම කල්යාණ මිත්‍රවරුනි, චේතනාත්මකව කරන්න. සිතන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. චේතනාත්මකව හිතන්න පුළුවන්, අචේතනිකව හිතන්න පුළුවන්. අචේතනිකව කියන්නේ මේ නොදැනුවත්. සිහියෙන් තොරව ඔහේ පුරුද්දට හිත හිත ඉන්නවා. දෙහි විපාක තමයි අපි විඳින්නේ. හැබැයි මේ දේ වෙනස් කරගන්න පුළුවන් අපි සිහිනුවණින් හිතන්න පුහුණු වුණොත්. දැන් මේ විදිහට භාවනාව පුහුණු වෙනකොට සිතිවිලි එනවා, මතක් වෙනවා. ඒව නවතින්නේ නැහැ. හැබැයි අපි දුවන්නේ නැහැ. ඒ මතකයන් එක්ක අපි ඒ මතකයන් ඇදගෙන අතීතයට අනාගතයට දුවන්නේ. මෙතන ඉන්නවා. ඒතර මතක් වෙනවා. හැබැයි හිත නැවතිලා. දුවන හිතක් නැහැ දැන්. සිතිවිලි එනවා. දැන් ඒකාග්‍රතාව කියන එක අපි අර්ථකථනය කරොත් සිතිවිලි එන්නේ නැති හිතක් කියා, එහෙම හිතක් නම් අත්දකින්න ලේසි වෙන එකක් නැහැ. හැබැයි එහෙම හිතක් නෙමෙයි මේ ඒකාග්‍රතාවය කියන්නේ. සමාධිය කියන්නේ සිතිවිලි එනවා. හැබැයි සිතිවිලි එක්ක අතීතයට දුවන්නෙත් නෑ, අනාගතයට දුවන්නෙත් නෑ. සිතිවිලි ඇවිත් යනවා. අපි වර්තමානයේ ඉන්නවා. අතීත සම්බන්ධ මතක හිතට එනවා. අනාගතයේ සම්බන්ධ සැලසුම් හිතට එනවා. බලාපොරොත්තු එපමණයි. භාවනා කරන කෙනා වර්තමානයේ ඉන්නවා. මේවා ඇවිත් යනවා. එතනදී කෙනෙක් අත්දකින්නේ විශාල නිදහසක්. හරීම සැනසිල්ලක් මානසික වශයෙන්. හිතට හරි සැහැල්ලුයි. ඉතින් එහෙම ඒකාග්‍රතාවයක් නම් අපි කාටත් කිසියම් මට්ටමකින් අත්දකින්න පුළුවන්. හැබැයි අර විදියට ඒ ක්‍රමවේදය පාවිච්චි කරන්න. ක්ෂණික ප්‍රතිඵල නෑ. එහෙම බලාපොරොත්තුත් නෑ. මේ යන්ත්‍රයක් පණ ගන්නවා වගේ ස්විච් ඔන් ඔෆ් කරමින් එහෙම යෑමකුත් නෑ. මේ දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. ඒ පටන් ගන්න අඩුම ගානේ තමන් කුටියෙන් මේ ශාලාවට එන තැනින්වත් සිහියෙන් එන්න. අඩියෙන් අඩිය සිහියෙන් එන්න. වාඩි වෙන්න සිහියෙන්. බලන්න හිත දිහා මෙයා මොකද කරන්නේ. ඒ කරන දේ කරන්න ඉඩ අරින්න. ඒ දේ ඉවර කරන්න ඉඩ දෙන්න හිතට. මොනවා ගැන හිතේ හිටියත් එපා කියන්නේ නැතුව ඔබ හිතන දේ හිතලා ඉවර කරන්න. ඊළඟට අපි අලුත් වැඩක් පටන් ගමු. ඉතින් එතකොට හිත ඒක නවත්තයි. එයා කැමැත්තෙන්ම නවත්තනවා. ඉතින් අලුතෙන් ආයේ හිතමු කියලා ඒ යෝජනා ගෙන ඒ ගේනගෙන යෝජනා ස්ථිර කරන්න එපා. විමසා බලන්න. මේ මෙතන වාඩි වුණේ ওই මතක් වෙන දේවල් ගැන හිතන්නද? නෑ. එහෙම නැති මතක් වුණාට කමක් නෑ. හිත යෝජනා කරනවා මේවා ගැන හිතමු කියා. හැබැයි අපි ස්ථිර කරන්නේ නෑ. ස්ථිර නොකල යෝජනා රාසියක් තියෙයි. ඒකට ප්‍රශ්නයක් නෑ. දුවමු කියලා යෝජනා කරේ. අපි දුවන්නේ නැහැ. ස්ථිර කරේ නැහැ. දුවන්නේත් නැහැ. පණිමුඛයයි ඒත් අපි පණින්නෙත් නැහැ. තියෙනවා. ඒ තමයි සමාධිය. ත්‍රේ සමාධිය තමයි ටික ටික අපිට තව දියුණු කරගෙන ගැඹුරට යන්න පුළුවන්. සිහිය නැතුව ඔය කිසිම ඔය උතුම් මානසික ස්වභාවයන් ගැන කියනවනේ. දැන් ඔබතුමා කිව්වේ ඒකාග්‍රතාවය සහ තවත් කාරණා තියෙනවනේ. එකක්වත් ලබා ගන්න බෑ සිහිය නැතුව. දැන් සිහිය දිනු කරගන්න නැතුව සමාධියක් ගන්න බෑ කොහොමත්. ඒකාග්‍රතාවයක් ඇති වෙන්නේ නැහැ කොහොමත් සිහිය නැතුව. ඉතින් අපි උත්සාහ කරනවා සිහිය පුහුණු කරන්න නැතුව සමාධිය විතරක් ගන්න. ඒකාග්‍රතාවය විතරක් ගන්න. එහෙම වෙන්නේ නැහැ. වෙන්න කියන්නේ එහෙම කවුරු හරි නීතියක් දාලා තියෙන නිසා නෙමෙයි. සිහිය නැතුව සමාධියක් ගැනීම තහනම් කියලා. ඒ තමයි න්‍යාය. තව ප්‍රශ්න තියෙනවද? නම් අපි සල්ප වෙලාවක් සිහියෙන් මේ නිශ්ශබ්දතාවය අත්දකිමු. බලන්න හිතේ තියෙනවනම් දෙබස් තර්ක විතර්ක සහ වාද විවාද අත්හරින්න. ඉඩ දෙන්න හිතට නිහඬ වෙන්න. සියලුම පෙරෑරුම් කල්පනා බැහැර කරන්න. ඉඩ දෙන්න හිතට සැහැල්ලු වෙන්න. මේ ඇති කරගත්ත සැහැල්ලු හිත, නිහඬ හිත සහ සිහි නුවණ නින්දට යනතුරු පවත්වාගෙන යන්න. දවස ගෙවුණු ආකාරය සැහැල්ලුවෙන් මෙනෙහි කර බලන්න. අදින් හෙටට ගෙනියන්නේ මොනවද? අදම අත්හරින්න ඕන දේ මොනවද? වෙන්කර දැනගන්න. මේ භාවනාව බොහෝම විවේකී නින්දකට උපකාරී වෙයි. කල්‍යාණ මිත්‍රවරුනි, සුවසේ නිදාගෙන සුවසේ අවදි වෙන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.